දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපති නිසග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානං. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 11 වන දේශනයයි මේ. නාමයත් රූපයත් ප්‍රත්‍ය කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කිරීමෙන් රූපයට අධිවචන සම්පස්සයකුත් රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝ සම්පස්සයකුත් සැලසෙන නිසා බව පසුගිය දේශනයේදී විස්තර කරන්නට යෙදුණා. පස්සේ කියන වචනේ ධර්මයේ ඉදිරිය තියෙන ආකාරයට ඒ පස්සේ සම්පූර්ණ වන්නේ මේ අධිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන අංග දෙක එකතු වෙලායි. ඒ වගේම රූප කියන වචනයට බුදු පියාණන් වහන්සේ දුන්න විශේෂ නිරුක්තියකුත් අප පසුගිය දවසේ සඳහන් කළා. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ කඥණීය සූත්‍රයේ සඳහන් වන නිරුක්තිය. රූපතීති කෝ භික්කවේ තස්මා රූපන්ති බුද්ධිති. යනුවෙන් මේ රූපස්කන්ධය හඳුන්වලා තියෙන්නේ මේ රුප්පණය වන නිසා. මොනවයින්ද රුප්පණය වන්නේ? සීතලෙන්, උෂ්ණයෙන්, කුසගින්නෙන්, පිපාසාවෙන්, මැසි මදුරු ආදීන්ගේ ස්පර්ශයෙන් ඒ විදිහේ දේවලින් රුප්පණය වන නිසා ඊට රූපය කියනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ රුප්පණ අර්ථය විග්‍රහ කිරීමේදී අපි මේ රූපස්කන්ධය තුවාලයකට සමාන කළ හැකි බවත් සඳහන් කළා. අතු ආදී තෝරලා තිබෙන ආකාරයට නිරුප්පණ කියන වචනයට දෙන අර්ථ කිපෙන, පෙලෙන, ලිඩ වෙන, ධොම්නස් වෙන කියන ඒ අදහසයි. ඒ අර්ථය දීලා තියෙන්නේ මේ කිපෙන, පෙලෙන, ගැටෙන, ධොම්නස් වෙන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් ඉද්දෙන තුවාලයක් ඇති කෙනෙකු තුළ පහළ වෙන ප්‍රතික්‍රියා සිහි ගන්වන දේවල්. මේ ඉද්දෙන ගතිය නිසා පටිඝ සම්පස්සයක් ඇති වෙතයි කීම ඒ නිසා ඉතාමත්ම අර්ථවත්. පටිඝ කියන වචනේ මූලික අර්ථය නම් ගැටීමයි. රූප සංඥාවක් හටගන්නේ තුවාලයේ ඉද්දීමක් වෙන්නේ මේ ගැටීම නාම ධර්මයන්ගේ පිටෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන්. රූපෙහි යමක් ගැටුණු විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධයෙකුගේ අතපත ගෑමක් වගේ. අතට හසුවන රූපයේ නියම තත්ත්වයේ සැකහැර දැන ගැනීමට සාමාන්‍යයෙන් ලෝකයා ඇසහැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපයේ නියම තත්ත්වය දැන ගැනීමට අතගාලා බලනවා. මේ දෙකම අන්ධයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට බැසීමට පුරුදු වෙලා තිබෙන නිසා. භව දිට්ඨියත් විභව දිට්ඨියත් යන අන්ත දෙකට තුඩු දෙන්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලාවිවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථා ධර්මයකින් පෙන්නුම් කරන්න පුළුවන්. අපි ගිය වර ඒ ගාථා ධර්මය තුපුටා දැක්වුවා. රූපේ සුදිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. රූපයන් පිළිබඳව විනාශයක් සහ පැවැත්මක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකයේ මිනිස්සෙක් යම්කිසි නිගමනයකට එළඹෙනවා. ඒකාන්ත වශයෙන් රූප ධර්ම තියෙනවා කියන හැඟීමක් ඇති කරගන්නවා සාමාන්‍ය ලෝකයා. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක් අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක් අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ රූප සංඥාව කොයි මට්ටමකින් ගත්තත් මේක එක්තරා විදිහක අන්ධයෙකුගේ නිගමනයක් වෙන දෙයක්. මෙන්න මේ අනුව තමයි ලෝකයේ භව විභව කියලා අන්තගාමි දෘෂ්ටි දෙකක් තහවුරු වෙලා තියෙන්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍යය පිළිබඳව නොයෙකුත් විදිහේ මතිමතාන්තර හිමත් ලෝකයේ පවතින්නේ ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් හැටියට ගැනීමෙන්. අතට අසුවන ඇසට පෙනෙන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකයේ තියෙනවා. එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා. ඊළඟට ඒක නැති වෙලා යනවා. මේ අනුව ලෝකයේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනමයි, ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඒවා විනාශ වෙලා යනවායි කියලා මේ විදිහට භව විභව වශයෙන් අන්තගාමී දෘෂ්ටි දෙකක් ලෝකයේ පැනනගිලා තියෙනවා. මේකත් රූප සංඥාවක්. දිනගුවක් පස්සේ දිවීමක් වෙන දෙයක්. එක්තරා විදිහක මුලාවක්. බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දක්වලා තියෙන්නේ නාමයක් රූපයක් පටිඝයත් රූප සංඥාවක් යම් තැනක නැති වෙනවා නම් උපරෝධණය වෙනවා නම් සම්පූර්ණයෙන්ම නවත්වනු ලබනම නම් අන්න එතන අන්තෝ ජටා බහිජටා ස්වරූපී මුළු මහත් සංසාර ගැටලුවම විසඳෙන බව. අපාහරිනු ලබන බව. ඒක අපි කළ මේ විග්‍රහයන්ව තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමය රූපයත් ඒ වගේම පටිඝය රූප සංඥාවත් මේ පද හතරම වැදගත් වෙනවා. පටිඝ රූප සංඥා, පටිඝ සම්පස්ස, අධිවචන සම්පස්ස කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශය. ඒ නිසාම කලහවිවාද සූත්‍රයේ දක්වලා තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැනගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා භව විභව දෘෂ්ටි ඇති වෙනවා කියලා. ස්පර්ශය පිළිබඳ විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ඉගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාව සුත්ත නිපාතයේ ඒ කලහවිවාද සූත්‍රයේම දකින්න ලැබෙනවා. පස්සෝනු ලෝකස්මින් කුතු නිදානෝ. ප්‍රශ්නය අහනවා ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටද පවතින්නේ? කුමක් හේතු කොටගෙනද පවතින්නේ කියලා. ඒකට දෙන පිළිතුර නාමං ච රූපං ච පටිච්ච පස්සෝ. නාමය රූපයත් නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය. කිස්මෙන් විභූති න පුසන්ති පස්ස. කුමක් නැති වූ කල්ලි ස්පර්ශෝ ස්පර්ශ නොකෙරෙත්ද? ඊට දෙන පිළිතුර රූපේ විභූති න පුසන්ති පස්ස. රූපේ නැති වූ කල්ලි ස්පර්ශෝ ස්පර්ශ නොකෙරෙත්. ඊළඟට අසන ප්‍රශ්නයත් පිළිතුරත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම ගැඹුරු විදියේ ධර්ම විග්‍රහය. ඒ නිසා අපි මේ ගාථා දෙකම සම්පූර්ණයෙන්ම උපුටා දක්වන්න උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි. කතං සමීතස්ස විභෝති රූපං සුඛං දුඛං වාපි කතං විභෝති. යතං මේ පබ්‍රූහි යථා විභෝති තං ජානියාම ඉති මේ මනෝ අහු. කතං සමීතස්ස විභෝති රූපං. කෙසේ සමන්විත වූවහුට රූපය නැති වෙයිද? සුඛං දුකං මාපි කතං විභෝති. සැප දුක් දෙකද කෙසේනම් කොයි ආකාරයකින් නැති වෙයිද? ඒතං මේ පබ්‍රෝහි යථා විභෝති. මේව නැති වෙන ආකාරය මට කියනු මැනව. තං ජානියාම ඉති මේ මනෝ අහු. මේ කාරණාව දැනගනිමු යන අදහස මට ඇති විය. ඊළඟට ඒකට දෙන පිළිතුර මේකයි. මහා ආශ්චර්යවත් පිළිතුරක්. නසඤ්ඤස්ඤී නවිසඤ්ඤසඤ්ඤී නෝපියසඤ්ඤී නවිභූතසඤ්ඤී ඒවං සමේතස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංඛ. ඒ කියන්නේ අර රූපය විභූත වූ, එහෙම නැත්නම් රූපය නැති වූ තත්වයක් ලැබූ, ඒ වගේම සැප දුක් දෙක නැති කරගත් තත්වයක් ලැබූ පුද්ගලයෙකු පිළිබඳවයි මේ විස්තරය කියන්නේ. නසඤ්ඤසඤ්ඤී ඒ තැනැත්තා සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඥී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් සංඥී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ. ඒ වගේම න විසඤ්ඤ සංඥා. විකෘති සංඥාවෙන් යුතු සිසඤ්ඤ වූ පුද්ගලයෙකුත් නොවේ. සිහි නැති වුණ පුද්ගලයෙකුත් නොවේ. නෝපි අසඤ්ඤී. ඒ වගේම සංඥාවෙන් තොරු තත්ත්වයකුත් නොවේ. නිරෝධ සමාපatti ඒත් නැත්නම් අසඤ්ඤ සත්‍ය ආදී ස්ථානවල සිටිනවා වගේ සංඥාව කොහෙත්ම නැති තත්වයකට නොවේ. න විභූත සංඥා. සංඥාව ඉක්මවූ තත්වයකට නොවේ. ඒවං සමේතස විභෝති රූපං. මේ ඔක්කොම නොවේ නොවේ කියන ඒවයි. මුල් පද දෙකේම තියෙන්නේ. තුන්වෙනි පදේ තියෙනවා මෙන්න මෙසේ සමන්විත වූවහුට රූපේ නැතිවේ. සංඥා නිදානාහි පපංච සංඛා මක් නිසාද යත් හි කියලා යදලා තියෙන හේතුව දැක්වීමටයි. පපංච සංඛාවෝ සංඥාව නිදාන කොට ඇති හේයි. එතකොට මෙන්න මේ ගාථාවේ අර්ථ විග්‍රහය පිළිබඳ විශේෂයෙන් යමක් කියන්නට සිද්ධ වෙනවා. මක් නිසාද? මහනිද්දේශයේ මේක තෝරලා තියෙන්නේ, මේ ගාථාව තෝරලා තියෙන්නේ චතුර්ථ ධානයේ ලබාගත් කෙනෙක් ප්‍රථම අරූප ධානය වන ආකාසානංචායතනයේ දෙසට සිත යොමු කරන අතුරු අවස්ථාව හැටියට. එහෙම තෝරන්න හේතුව මොකද? අර න විභූත සංඥා කියන එක එතන අරගෙන තිබෙන්නේ අරූප සමාපත්තියක් නොවේ කියන අදහසින්. එතකොට සාමාන්‍ය චිත්ත තත්ත්වයක් නොවේ, විසඤ්ඤ වූ තත්ත්වයකුත් නොවේ, අසඤ්ඤ සත්‍ය නිරෝධාදී තත්ත්වයකුත් නොවේ, අරූප සමාපත්තියකුත් නොවේ. එතකොට ඉතින් ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිය අතුරු අවස්ථාවක් පමණයි. ඒක නිසා වෙන්නේ නැති මහනිද්දේශයේ මේක තෝරන්නේ ආරුප්ප මග්ග සමංගී කියලා. අරූප ධානවලට යන මාර්ගයේ සිටිය තැනැත්තෙකුගේ චිත්ත tattye හැටියටයි ඒක තෝරන්නේ. ඒ වගේම අනිත්‍යතුවාවලත් ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන කල්පනා කරලා බලනකොට මේ සූත්‍රයේ සැකස්මානුවත් ධර්ම විග්‍රහය ඉදිරිපත් කරලා තිබෙන ආකාරය අනුව කල්පනා කරලා බලනකොට මෙතන තියෙන ඊට වඩා ගැඹුරු තත්ත්වයක්, ලෝකෝත්තර තත්ත්වයක් මෙතන තිබෙනවා. රූපය සමතික්‍රමණය වශයෙන් ඔය අරූප ධාන ආදීදී කෙරෙන විදිය එහෙම නැති කිරීමක් නොවේ මෙතන. ලෝකෝත්තර වශයෙන් ප්‍රහාණ වශයෙන්ම ඉක්මවීමක් මෙතනින් හැඟෙන්නේ. විශේෂයෙන්ම මේ අවසාන පදයෙන් කියවෙනවා සංඥා නිදානාහි පපංච සංඛා. මේ පපංච සංඛා කියන එක විදර්ශනාවට අයිති පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රය මුලින් ඉඳලාම ඉන්නේ විදර්ශනාවට හුරු ගැඹුරු අන්තමේ ප්‍රශ්න මාලාව. ඒක අපිට දක්වන්න පුළුවන් කලහිවාද සූත්‍රයේ ගාථා 16කින් සමන්විත සූත්‍රයක්. ඒකේ පළවෙනිම ගාථාව, ගාථාවෙන් නගන ප්‍රශ්නය, කුතෝ පහූතා කලහා විවාදා පරිදේව ශෝකා සහ මච්චරාච මානාති මානා සහ පේසුනාච කුතෝ පහූතා තදින්ග බ්‍රූ. කුතෝ පහූතා කලහා විවාද, කලහා විවාදය කොතනින් හටගත්තාහුද? ඒ වගේම පරිදේව ශෝකා සහ මච්චරාච, ශෝක පරිදේව හැඳින් වැළපීම්, මච්චරිය ඒ වගේම මාන අතිමාන කියන ඒ ක්ලේශ ධර්ම කේනාම් කීම ආදී මේ හැම කෙලෙස් ධර්මයන්ම ඇතිවන්නේ කොහි කොතනින්ද කියන එකයි මූලික ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රයේ ගාථා 16කින් සමන්විත මේ සූත්‍රය ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ප්‍රතිත සමුත්පාද න්‍යායට අනුව කලහ විවාදවලට හේතුව හැටියට දක්වනවා පියා පහූතා කලහ විවාද. යම් යම් දේවල් ප්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී ඇති වෙන බව දක්වනවා. හරියට ධම්වැලක පුරුක් වගේ විකාශනය වන්නේ මේ සූත්‍රයේ. ඊළඟට ප්‍රශ්න කරු වහන් ප්‍රශ්නය, ඒ පිය කියන අදහස ඇති වෙන්නේ කොහොමද? ඒකට හේතුව හැටියට දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානානි පියානි ලෝකේ. ලෝකයේ පිය හැටියට සැලකෙන දේවල් ඡන්දය, කැමැත්ත, ඕනෑකම, ආසාව ආදී මුල් කරගෙන. ඒ ඡන්දයේ මුල් කෙරගෙනයි ප්‍රිය කියන අදහස ඇතිවන්නේ. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියන ප්‍රශ්නය අහනවා. ඒකට හේතු වශයෙන් දක්වන්නේ සාතං අසාතං. සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සැප දුක් වේදනා කියලා. මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන්. සැප දුක් වේදනා තමයි අර ඡන්දයට හේතු හැටියට දක්වන්නේ. ඊළඟට මේ සාතං අසාතං කියන භේදයට හේතු අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ පස්ස හේතුවයි කියලා. පස්සේ නිසයි අර සැප දුක් වේදනා කියන්නේ. ඊළඟට අහනවා ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි දැනටමත් සඳහන් කරලායි තියෙන්නේ. පස්සෝනු ලෝකස්මි කුතෝ නිදානෝ කියලා අහපු ප්‍රශ්නය. අපි මේ විවරණය ආරම්භ කළෙත් එතනින්. ඒකට දුන්න පිළිතුර නාමච්ච රූපන්ට. එතකොට පස්ස කියන ධම්වලේ මෙහායින් තියෙන්නේ නාම රූපය. ඔන්න ඊළඟට නාම රූපයටත් මෙහායින් ඊටත් වඩා ගැඹුරට යන තැන තමයි මෙතන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. නසඤ්ඤ සංඤාදි ගාථාව. මක් නිසාද? රූපේ විභූති නපුසන්ති පස්සෝ. මෙතන අහන ප්‍රශ්නයත් හරි අමුතු විදියයි. ස්පර්ශය නිකම්ම නිරුද්ධ වීමක් නොවේ මෙතන කියන්නේ. ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ කෙසේද කියන්නේ. කවර අවස්ථාවකද කියන්නේ. එතකොට රූපේ විභූති නපුසන්ති පස්සා රූපේ නැතිව කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකෙරේ. ඊට පිළිතුරු වශයෙන් තමයි නසඤ්ඤ සංඤ්ඤාදී ගාථාව දේශනා කරලා තියෙන්නේ. ඊට වඩා ගැඹුරු ලෝකෝත්තර වශයෙන් විමුක්ත තත්ත්වයක්. සුඛ දුක්ඛ ඒ වගේම රූප අරූප සංඥාවයි මෙතන කියවෙන්නේ. මෙතන සංඥා පිළිබඳ ප්‍රශ්නයක්. සුඛ දුක්ඛ ඒ වගේම රූප සංඥාවයි මෙතන කියවෙන්නේ. මෙතන සංඥා පිළිබඳ ප්‍රශ්නයක්. මේ මුළු මහත් විග්‍රහයම කුරු ගැන්වෙන අවස්ථාව තමයි මේ කියන නසඤ්ඤ සංඤ්ඤාදී ගාථාව. ඒක 13 වෙනි ගාථාව හැටියටයි තියෙන්නේ. සාමාන්‍ය නිබඳු ධර්ම විග්‍රහයක් කෙලවර වන්නේ නිර්වාණය. නිවනින් කුළු ගන්නවානේ. ඒක නිසා නිවන් සිතක් පිළිබඳ තත්ත්වයයි මෙතනින් කියවෙන්නේ. ප්‍රතිෂේධ හතරක් මෙතන තියෙනවා. නෑ 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 කියලා හතරක් මෙතන තියෙනවා. නසඤ්ඤ සංඤ්ඤී නවිසඤ්ඤ සංඤ්ඤී නෝපියා සංඤ්ඤී නවිභූසඤ්ඤී. මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදිහේ එක්තරා සංඥා මට්ටමක්. පුදුම විදිහේ සංඥා මට්ටමක් මේ. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශයක් පිළිබඳ විග්‍රහයක් මෙතන තියෙනවා. මොකක් නිසාද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙතන රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕන. ඒක ඉතාමත්ම ගැඹුරු දෙයක්. අර අන්තෝ ජටා බහිජටා සූත්‍රයේ සඳහන් කළ නාමං ච රූපං ච පටිඝං රූප සංඥාච. එතන රූප සංඥා කියලා කියන විශේෂය සාමාන්‍ය ලෝකයේ අයිතෙක් හිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තා වෙන එකක් තබා තාපස රූපවා හිතුවේ රූපයෙන් මිදීමට නම් අරූපය අල්ල ගන්න ඕන කියලා. අපි කලින් දේශනාවක සඳහන් කළා අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දැකලා බය වෙලා යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරීමට දිවීම වගේ. යකත් අරගෙන එදුවා. අන්න ඒ වගේ අර අරූපයේ තියෙන රූප සංඥාව රූප සංඥාව සංස්කාර මගින් ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති වෙන්නේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව ලෝකයට දුන්න පණිවිඩය මොකක්ද? සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කර ගැනීමෙන් තමයි රූපයෙන් මිදෙන්න පිළිවන්වන්නේ. එතෙක් සංසාරේම කරකැවෙයි. එතෙක් අරූප ලෝකවල කොයිතරම් කල්ප ගණනක් ඈත් වෙලා හිටියත් ආපසු රූපයට කැරකී දෙනවා. මොක් නිසාද? අර රූපේ හොල්මන තියෙනවා රූපය තුල. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේට කලින් සිටි තාපසවරුන්ට බැරි වුණේ මේ සංසාරයෙන් භවයෙන් මිදෙන්න. මේ භවයි භව දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක්. මේ කලහ විවාද සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් විවරණයක් දීම සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයට ගහන පහරක් කියලා. නුවණැති කෙනෙකුට විමසා බැලීමටයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ. මේ 13 වෙනි ගාථාවෙන් කියවෙන්නේ එතකොට නිවනින් කුළු ගැන්වුන අවස්ථාවයි. ඒක වඩාත් පැහැදිලි වෙනවා 14 වෙනි ගාථාවේ. මේ ප්‍රශ්න කරු ප්‍රකාශ කරනවා යන්තං අපුච්චිම් අකිත්තේයිනෝ අඤ්ඤන්තං පුච්ඡාමි තදින්ග බ්‍රූවි. අපි යමක් ඇසුවා නම් ඒක ප්‍රකාශ කළා. ඒ කියන්නේ මුලදී අහපු ප්‍රශ්නේ දැන් විසඳලා ඉවරයි කියන එක. 13 වෙනි ගාථාව වෙනකොට අපි යමක් ඇසුවමෝද ඒ අපට ප්‍රකාශ කර තිබේ. අඤ්ඤන්තං පුච්ඡාම අපි වෙන දෙයක් දැන් අසමු කියලා වෙන දෙයකුයි ඊළඟට අසන්නේ. මොකක්ද ඒ අසන්නේ? තාවතක් ගන්නෝ වදන්ති හේකේ යක්ඛස සුද්ධින් නිධ පණ්ඩිතාසේ උදාහු අඤ්ඤම්පි වදන්ති යetto. ඒ කියන්නේ අර ප්‍රශ්නකරු ඊළඟට මේ தත්ත්වය තේරුම් ගන්න බලනවා භව විභව දෘෂ්ටි ආශ්‍රයෙන්. යක්ඛ කියන වචනේ යොදන්නේ ආත්ම කියන අදහසෙන්. ආත්ම සත්ව කියන අදහසෙන්. එතන තියෙනවා extra විදික මිත්‍යා දෘෂ්ටිය. දක්ඛස සුද්ධින් කියන්නේ මේ ආත්මයේ සුද්ධි අවස්ථාව හැටියට සලකන්නේ. මේ ප්‍රශ්නය අහන්නේ. ඒ කියන්නේ මේ ආත්මයේ ඉහළම සුද්ධ අවස්ථාව හැටියට ලෝකයේ සිටින පඬිතෙන් ප්‍රකාශ කරනවද කියලා ඒ ප්‍රශ්න කරු අහන්නේ. ප්‍රශ්නයට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් මේ. එතකොට ඒකට දැන් පිළිතුරු කුමක්ද? එතාවතග්ගම්පි වදන්ති හේකේ යක්ඛස සුද්ධි නිද පණ්ඩිතාසේ තේසං පණේකේ සමයං වදන්ති අනුපාදිශේසේ කුසලා වදාන. එතෙන් පණ්ඩිත කෙනෙක් මෙයක් මේ ආත්මයක සුද්ධ අවස්ථාව හැටියට දක්වනවා. ඒ පණ්ඩිතයින්ගෙන් තවත් කොටසක් මේක උච්ඡේද හැටියට තේරුම් කරනවා කියලා ඔන්න අවසාන ගාථාවෙන් භව විභව දෘෂ්ටි පිළිබඳ මේ විපරීත අදහස එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒතේ ජඤ්ඤත්වා උපනිසිතාති ඤත්වා මුනි නිස්සයේ සෝ විමංසි ඤත්වා විමුක්තෝ න විවාදමේති භවා භාය න සමේති ධේය. ඒතේච ඤත්වා උපනිෂිතාති. මේ කියාපු පඬිත මත දෙකම උපනිෂිතයයි දැනගෙන. උපනිෂිත කියන්නේ දෘෂ්ටි උපනිෂ්ඨය කර දෘෂ්ටි. දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත් අන්ත දෙකක් බව තේරුම් මාර්ගය. ඤත්වා කියන වචනේ තුන් තැනකම සඳහන් වෙනවා. ඤත්වා මුනි මේ මුනිවරයා මේ රහතන් වහන්සේ නිසේසෝ විමංසි ලෝකයේ තිබෙන නිශ්‍රේයන් නිසේ කියන වචනේ ගැන අපි බොහොම දේ ප්‍රකාශ කරලා කළා පසුගිය දේශනාවල. ලෝකය හේතු විසිටින යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්චය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති මේ මුනිවරයා ඥාත්වා විමුක්තු ඒ අවබෝධයෙන් නිසාම විමුක්තව නිවිවාදම් ඒකී ලෝකය සමග විවාදයට එන්නේ නැහැ. මක් නිසාද? භවා භවායන සමේති ධීරෝ භව විභව දෙපැත්තටම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ නිවන භව විභව දෙපැත්තටම ශාසත උජ්ජේත දෙපැත්ත උච්ඡේද දෙපැත්තටම වැටෙන්නේ නැහැ කියලයි ඒ සූත්‍රයේ කියලා වරවන්නේ. අපකල මේ විග්‍රහයේ යුක්ති අයුක්ති භාවයේ තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවනි. සුත්ති නිපාතේම පාරායන වග්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා සූත්‍රයක්. අපි කලින් සමහර අවස්ථාවල ඒකෙන් උද්දෘත කරලා දැක්ුවා. එතන නිවන සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ විඥාන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් උයි අච්චි යතහ වාත වේගීන කිත්තු අත්තං ඵලේ තින උපේති සංඛම්. හරියට ගිනිසිල වාතයෙන් සුළඟින් විසි කරනු ලැබ අත්තං ඵලේති අස්තේත ගියා නැති වුණා කියන එකයි. ගිනිසිල නිවිලා ගියා න උපේති සංඛම්. නිවිලා ගියාට පස්සේ ඒකට කියන්න වචනයක් නැහැ. නිවිලා කොහේද ගියේ උතුරටද නැගෙනහිරට ආදී වශයෙන් ඒ විදිහට දිශා වශයෙන්වත් ප්‍රකාශ කරන්න බෑ. නිවිලා ගියා කියනවා මිසක් ඊට වැඩි දෙයක් කියන්න බෑ. එහෙම ප්‍රකාශ කරාට පස්සේ එතෙන්දී උපසීව මානවකයා ඒ අර බ්‍රාහ්මණ මානවකයෙක් ශාශ්වත දෘෂ්ටියේ පිහිටාගෙන සිටින නිසා අසනවා. මේ සූත්‍රය ඇසුව වගේම ප්‍රශ්නයක් පිළිතුරු දුන්නට පස්සේ අරක තෝරගන්න බලනවා භාවි භව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ විදියයි උපසීව සූත්‍රයේ අසන ප්‍රශ්නය. අත්තංගතෝසෝ උදවාසෝ නැති උදාහුවේ සස්සතිය ආරෝවෝ තන් මේ මුනි සාධු වියාකරෝහි තථායිතේ විදිතෝ ඒස ධම්මෝ. අත්තංගතෝසෝ උදවාසෝ නැති ඒ මුනිවරයා අස්තයට ගියාද එහෙම නැත්නම් උච්ඡේද වශයෙන් නැති වුණාද? එහෙමත් නැතිනම් උදාහුවේ සස්සතිය ආරෝවෝ නිරෝගීව යම්කිසි ශාස්ත්‍ර තත්වයක් ලැබුවාද? ඔන්න ඔය විදිහට බොහෝ තැන්වල අපට පේනවා සූත්‍රවල බුදු පියාණන් වහන්සේ නිවනින් කුළු ගන්වල යම්කිසි දේශනාවක් දේශනා කළාම අසාගෙන සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් මිදුණු නැති පුද්ගලයින් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා භව විභව දෙකෝස්සේ. අන්න ඒ විදිහ අවස්ථාවක් උපසීව සූත්‍රයේ තියෙනවා. කෙනෙකුට තවත් නිදර්ශනයක් අවශ්‍ය නම් සොයා ගන්න පුළුවනි පොට්ටපාද සූත්‍රය. දීගණිකායේ පොට්ටපාද සූත්‍රය. එතනදී බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් නිර්වාණ ප්‍රතිපදාවම දක්වන්නේ සංඥා ශීර්ෂයෙන්. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත්කම පෙන්නුම් කරන සූත්‍රයක්. අනුපුබ්බාභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti කියන මහ දිග වචනයකින් එතන දක්වනවා ඒ නිර්වාණගාමි ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකෙයින්ම බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට මේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව කියා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ඉදිරිපත් කළාට පස්සේ පොට්ටපාද පරිපරාජකය අසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සංඥානකෝ පුරිසස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤවත්ත. ඔක්කොම කිව්වට පස්සේ අසනවා සංඥාව කියන එක පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැතිනම් සංඥාව එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද තත්ත්වය කියලා. අන්නේ විදිහට ආත්ම අදහයෙන් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්ම තේරුම් ගැනීමට හැකියාවක් ඒ බ්‍රාහ්මණයන් තුල තිබුණේ නැහැ කියේ. නැහැ ඒකයි ඒ විදිහ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ මේක විශේෂ කාරණයක් නිසා. මහානි දේශේ පවා මේක තෝරලා තිබුණත් අඩාල නිගමනයක් දීලා තියෙන්නේ මේ නසඤ්ඤ සංඥාදි ගාථාවට. කිසිම විදියකින් අන්‍ය තීර්ථකෙින්වත් ඒ චතුර්ථ ධානයේ ඉඳලා අරූප ධානයට යොමු වන විදිය අතුරු අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාවේ කියලා ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ එහෙම එක. ඒ අතුරු අවස්ථාව කියන එක විශේෂයෙන් සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මේ ප්‍රකාශ කළ අදහස් කීපයම තව දුරටත් සනාථ වන නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර ගණනාවක්ම සමහර විට අපේ මේ දේශනා මාලාවේ ඉදිරියට හමු වෙන්න පුළුවන්. සංඥ සංඥාදී ගාථාව සාමාන්‍යයෙන් කෙනෙකුට අමතක කරන්න අපහසුයි. ඒකේ අමුතු ස්වභාවය නිසාම. අන්නේ ගාථාව අපිට නිතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒකට සමාන නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමුවන්න පුළුවන්. එතෙක් එක්තරා සුළු ඉඟියක් දීමක් වශයෙන් අපි කලිනුත් සඳහන් කළ උපමා දෙකක් නැවතත් මතක් කරන්න කැමැති. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේම උපමාවක් පේන පින්දුකම සූත්‍රය. අප දැක්වූ මාය උපමංච විඥාන විඥානයේ මායාවක් හැටියට. මේ කාලී වචනයක් යොදනවා නම් විඥා විඥා දැක්ම. බුදු පියාණන් වහන්සේක හොඳ උපමාවකින් දක්වලා තියෙනවා. අර ස්කන්ධ පහම ගැන සඳහන් කරන අවස්ථාවේ විඥානය පිළිබඳව හරියට මායාකාරයෙක් හරි මායාකාරයෙකුගේ අතිරේක හරි මහා මාර්ගයේ යම්කිසි මායාවක් විඥාවක් දක්වනවා. යම්කිසි නුවණැති පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේක නරඹන අතර තේරුම් ගන්නවා මේක හිස් දෙයක්, හිත්තකම්, තුච්චකම්, අසාරකම්. එහෙම තේරුම් ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ හිස් ස්වභාවය තේරුම් ගත්ත නම් යම් කෙනෙක් ඒක හරියට අර විඥා දැක්මක තිබෙන සියලුම සූත්‍ර, කපටි සූත්‍ර තේරුම් ගත්තා වගේ තත්ත්වයක්. දැන් අපි ටිකක් හිත යොමු කරලා බලමු. මේ විඥා දැක්මක් නරඹන අය දිහා විඥාදක්මක් නරඹනකොට සමහරුන්ගේ කටවල් ඇරිලා පුදුමය නිසා, ත්‍රාසය නිසා නොයෙකුත් වචන කියවෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත යම්කිසි පුද්ගලෙක්, විනිවිද දකින් ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලෙක් මේ විඥාදක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේකේ ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තනම් ඒ පුද්ගලයා කොහොමද මේ විඥාව දිහා බලාගෙන ඉන්නේ? අපි ටිකක් කල්පනා කරලා බලමු. බලන් ඉන්නේ හිස් බැල්මකින්. හිස් බැල්මකින් බලාගෙන ඉන්නේ. ඒකටම තමයි මතක් කරගන්න පුළුවනි, විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ භවං. අනන්ත. ඒ විඥාව ඇරිලා නැහැ. ඒ විඥාව අන්ත කරගෙන නැහැ. අරමුණු කරගෙන නැහැ ඒ බැල්ම. ඒ වගේම අනිදස්සන. විඥාව පෙනෙන්නේ නැහැ ඒ බැල්මට. විඥාවෙන් මිදලා තියෙන ප්‍රඥාවේ. සබ්බතෝ භවං ආලෝකයක් තියෙනවා. ප්‍රඥා ආලෝකය නිසා විඥාවේ තිබෙන කළුපාට රහස් ඔක්කොම ප්‍රඥා ආලෝකයට යටත්. එතකොට මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ හිස් බැල්මක. මේ පුද්ගලයා දිහා යම්කිසි කෙනෙක් අර විදියට මෝහයෙන් කටත් ඇරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද? මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද? අර අයත් එක සංසන්දනය කරාම සමහර විට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා විඥාව දකින්නේ නැහැ කියලා, බලන්නේ නැහැ කියලා. එහෙම නැතිනම් සීයක් සීසන් නැතිව ඉන්නවා කියලා. එහෙම නැත්නම් සංඥාවෙන් එහෙම පිටිම මිදිලා කියලා. අන්නේ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳ අදහසක් තමයි ඔය නසඤ්ඤ සංඥාදීන් ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ ඒ මෝහයෙන් යුක්ත සංඥාවල රැවටෙන විදිහ සංඥාව තමාගේ සංඥාව කරගත්තු කෙනෙකුත් නොවේ. නවිසඤ්ඤ සංඥා කියන්නේ ලෝකයාගේ සංඥාව නැති උනායි කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලිකුත් නොවේ මේ. නෝපි අසඤ්ඤ සංඥාව නැති වූ යම්කිසි ධානයකට සංවැදිලා ඉන්න කෙනෙකුත් නොවේ. නවි භූත සංඥ ඒ විදිහටම සංඥාවේක්ම වූ තත්වයකුත් නොවේ. මොනවා විදිහේ ප්‍රතිෂේධ හතරකින් දක්වලා තිබෙන්නේ අන්න අර ප්‍රඥාවෙන් මුක්ත පුද්ගලයාගේ හිස් බැල්මයි. ඒකයි ලෝකයාට තේරුම් ගන්න අමාරු. දැන් මේ බුදු පියාණන්ගේ උපමාවටම තරමක් දුරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර විට කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන්නේ දුන අර චිත්‍රපටි ලෝකය කාටත් අවබෝධ කරගන්න පහසු උපමාවක් ඒක. සිනමා ලෝකය පිළිබඳව දවල් කාලී චිත්‍රපටයක් පෙන්වන අවස්ථාවේ ජනෙල් දොරවල් ආදිය වසාගෙන යම්කිසි වයිවර්ණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා. හදිසියේම අර දොරවල් ආදිය යම්කිසි ප්‍රමාදයකින් නැරුණා. ඇරිලා ගියා. ඒ අවස්ථාවේ සිනමා නැරඹු පුද්ගලයා තුළ ඇති වෙන වෙනස කොහොමද? එතනදී ඒ පුද්ගලයාටත් ඇති වෙන හිස් බැල්මක්. ඒ චිත්‍රපටියේ තවදුරටත් පෙන්වනවා වෙන්න පුළුවනි. නමුත් අර පුද්ගලයාට ඒ චිත්‍රපටිය පෙනෙන්නේ නැහැ. දැන් අපි අර කිව්වා තදංග නිරෝධයක් සිද්ධ වෙනවා ඒ පුද්ගලයා තුළ. මේ දේශනා හැම එකකම පරමාර්ථය හැටියට දක්වන්නේ ඊතං සන්තං ඊතං පණීතං ආදී පාඨය. පාඨය අනුව එක්තරා විදිහක තදංග නිරෝධයක් අර පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. සබ්බ සංඛාරකයේ සිදෙත. ඒ චිත්තපටිය හා සම්බන්ධ සිනමා දර්ශනය හා ඇති වුණ සංස්කාරයන් ඊ අවස්ථාවට සමනය වෙනවා. උපදී වශයෙන් සලකනවා නම් යම්කිසි අද්දකීම් රාශියක් මත පිහිටලායි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන පද්දේශ බලන්නේ. ඒ අද්දකීම් රාශියත් ගිලිලා ගිහිල්ලා උපදීනිත් පටි සද්දයක් වෙලා. තන්නක් හේව ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණු ආසාව, තණ්හාව, ආසාව සැඳිලා ගිහිල්ලා. විරාගෝ අර චිත්‍රපටියේ තිබුණු වයි වර්ණ භාවයේ විවර්ණ වෙලා හේදිලා ගිහිල්ලා. නිරෝධෝ චිත්‍රපටිය දැන් ඒ පුද්ගලයාට නැවතිලා. නිබ්බාන ඒ පුද්ගලයාගේ సంతාණය දැන් නිවිලා. ඔන්න ඔය විදිහට බලනකොට ඒ පුද්ගලයාගේ හිස් බැල්මත් අර විද්‍යාබාණ යෝනිසෝ මානසිකාරයෙන් යුක්ත ප්‍රඥාවන්තයාගේ හිස් බැල්මත් තීරුම් කිරීමටයි මේ පද හතර යොදලා තියෙන්නේ. එතකොට මේ ගාථාවේ විශේෂත්වයක් හැටියට අපිට කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි පපංච සංඛා. ඒක ඉතාමත් වැදගත්. මක් නිසාද යත් පපංච සංඛාවෝ සංඥාව නිදානිය කොට ඇති හේයි. මේ පපංච කියන වචනය බුද්ධ ධර්මයේ අතිශයින්ම ගැඹුරු අංශයක් වෙන්නුම් කරන වචනයක්. මේ වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් පැන නැගුණේ. අපේම බෞද්ධ දර්ශනයේ පවා නොයෙකුත් ගාකුල විදිය අදහස් මේ නිවන පිළිබඳව පැන නැගුණේ. මේ පපංච කියන වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසා. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ පපංච යන තේරුම් ගැනීමට සෑහෙන කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ පමණ කියන වචනය සූත්‍ර ධර්මයේ යම්කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා කාරණයක්. සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතියකට අදාළ ධර්ම සමූහයක් පිළිගස්සනකොට ඒ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දේ අගටයි සඳහන් කරනවා. දේශනාව කුළු ගැනීම වශයෙන් අංගුත්තර නිකායේක බොහෝ විට දකින්න ලැබෙනවා. අංක වශයෙන් දක්වනවා කාරණා රාශියක් එහෙම දක්වලා අගට දක්වන්නේ වැදගත්ම දේ. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අප සලකනවා නම් අපට සොයා ගන්න පුළුවනි පපංච ශබ්දයේ ඇතුළත් සූත්‍ර හතක්ම ඒ විදිහේ රටාවක් ඇති. ඒ කියන්නේ අවසානයේට සඳහන් වන්නේ පපංච කියන පදේ. පපංච පදේ වැදගත්කම එයින් පේනවා. අපිට ඉතාමත්ම පැහැදිලි නිදර්ශනයක් දැන් සොයා ගන්න පුළුවන් අංගුත්තර නිකායේ අටක නිපාතයේ තිබෙනවා අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පාචීන වංශදායේ භාවනා නියෝගීව සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතක් ඇති වුණා. අපිච්චසයන් ධම්මෝ නයන් ධම්මෝ මහිච්ඡස සන්තුට්ඨසයන් ධම්මෝ නයන් ධම්මෝ අසන්තුට්ඨස පවිත්තසයන් ධම්මෝ නයන් ධම්මෝ සංගණිකාරාමස් ආරද්ධ විරියසයන් ධම්මෝ නයන් ධම්මෝ කුසීතස් උපටිච්ච සතිසයන් ධම්මෝ නයන් ධම්මෝ මුත්තසතිස් සමාහිතසයන් ධම්මෝ නයන් ධම්මෝ අසමාහිතස් පඤ්ඤවතෝයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඒ විදිහේ විතර්ක හතක් ඇති වුණා. මේ ගැන හිත හිතා හුඟක් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක්තරා විදිහක ධර්ම ප්‍රීතියකින් වෙන්න ඇති කල්පනා කරමින් හිටියේ. ගණන හත නිසා පඤ්ඤාව අගට එන නිසා මෙච්චරයි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුවා වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට යොදුන් ගණන් නැත. දේශකලාමණී වැඩ වෙසිමින් අනුරුද්ධ සාහිණාසගේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටියා. දැකලා තීරුම් ගත්තා මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා කියලා මනෝමය කයකින් අනුරුද්ධ සාහිණාසේ ඉදිරියේ පෙනී සිටලා සාදු සාදු කියලා ඒ විතර්ක හතට ප්‍රශංසා කළා. ඒවා මහපුරුෂ විතර්ක හැටියට. ඒවත් හිතන්නේ හැබැයි මෙන්න අටවැන්නකුත් මේකට එකතු කරගන්න කියලා අටවැණුවත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකක්ද ඒ? නිපපංචාරාමස්සයන් ධම්මෝ නිපපංච රතිනෝ. නායන් ධම්මෝ පංචාරාමස්ස පපංච රතිනෝ. එතකොට මේක විග්‍රහ කරන්න කලින් අපිට මේ සඳහන් කළ දේවල් වල අර්ථය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හත අපි ගත්තොත් අපිච්චසයන් ධම්මෝ නයන් ධම්මෝ මහිච්ඡස්ස. ඒ කියන්නේ මේ ධර්මයේ අල්පේච්ඡ පුද්ගලයාටය. ඉච්ඡාව නාසාවෙන් වැඩි පුද්ගලයාට නොවේ. සන්තුට්ඨසයන් ධම්මෝ නයන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන ගුණ ඇති පුද්ගලයාටය. ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට නොවේ. පවිත්තසයන් ධම්මෝ නයන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මයේ විවේකයට කැමති තැනැත්තාටය. පිරිස් මැද ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ. ආරද්ධ විරියසයන් ධම්මෝ නයන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය අරමන් ලද වීරිය ඇති පුද්ගලයාටය. කුසීතයාට නොවේ. උපට්ඨිත සතිසයන් ධම්මෝ නයන් ධම්මෝ මුත්ත සතිස්ස. මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාටය. මුලා වූ සිහි ඇත්තාට නොවේ. සමාහිතස් අයං ධම්මෝ නයං ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මයේ සමාධිය සහිත තැනැත්තාටය අසමාහිත පුද්ගලයාට නොවේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නයං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටය ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ. ඒකට හේතු කළා අටවැනි එක. එතකොට අපි පපංච කියන වචනේ අර්ථය තාම නිගමනය නොකළ නිසා ඒ විදිහටමයි පරිවර්තනය කරන්න වෙන්නේ. නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ ධර්මයේ නිප්පපංචයෙන් සතුට වන්නා වූ නිප්පපංචයේ ඇලුම තැනැත්තාට මේ ධර්මයේ පපංචයෙන් සතුට වෙන පපංචයෙන් ඇලුම පුද්ගලයාට නොවේ. බුදු පියාණන් වහන්සේ එකතු කළ අටවෙනි එක මේක. මෙන්න මේ අටවෙනි මහා පුරිස විතක්කයත් එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා එක්තරා ප්‍රීති වාක්‍යයක් උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් හෙළිවෙනවා මේ නිප්පපංචය පිළිබඳ පණිවිඩය. බුදු පියාණන් වහන්සේ දුන්න අටවෙනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී වූ බව. මේ බව ප්‍රකාශ වෙන්නේ යථාමී අහු සංකප්පෝ තතෝ උත්තරිදේශී නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශී තස්සාහං ධම්ම මඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සෝ විඥා අනුපත්තු අතං බුද්ධස ශාසනං. යථාමී අහු සංකප්පෝ මගේ සිටිවිලි කොයි ආකාරයකට තිබුණේ මම හිත හිතා හිතේ යමන්ත තතෝ උත්තරිදේශී ඊට වඩා ඉහළ යම් කිසි දෙයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශී නිප්පපංචයට ඇලුනා වූ ඒ බුදු පියාණන් වහන්සේ නිප්පපංච තත්වයක් මට දේශනා කළා. තස්සාහං ධම්ම මඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ උන්වහන්සේගේ ධර්මයේ තේරුම් මාර්ගෙන මම ශාසනේ ඇලුම වාසය කළා. තිස්සෝ විජ්ජාන් පත්තු කතං බුද්ධස ශාසනං ත්‍රිවිද්‍යාවට මා පැමිණියා. බුදු පියාණන් වහන්සේගේ අනුශාසනේ මා කරලා නිම කළා. මේන අපට පෙන්නනවා පපංචේ ඉතාමත්ම පපංච කියන වචනේ කොයිතරම් වැදගත්ද කියන එක. අපේ නිවනට උපකාර වන ඉතාමත්ම වැදගත් අදහසක් මෙතන තිබෙනවා. පපංච පදීට මුල් තැන දුන්න සූත්‍ර හැටියට අපට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, සක්ක පඤ්ඤ සූත්‍රය, චූල සීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය. ඒ සූත්‍ර ගණනාවකම තිබෙනවා මේ පපංච කියන වචනයට අගතැනට යෙදීමෙන් වැදගත් නම් තියෙනවා. මේ පපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. ඒක නිසා අපි මෙතන ඉඳලා මදුපිණ්ඩික සූත්‍රය ගැන ප්‍රමාණවත් විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රය ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට ජවනිකා තුනක් වගේ. මේ සූත්‍ර විග්‍රහයට බසින්න කලින් මේ මදුපිණ්ඩික කියන සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමහර විට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි, හරියට අර කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට මේ පිඬක් ලැබුණාම ඒ පුද්ගලයා මේ පිඬ යම් යම් පැත්තකින් රස බලයිද? ඒ පැත්තින්ම කෙලවර නොවන නිමක් නැති මේ පෙණි ගලාගෙන එන්නේද? ඒ අන්දමින්ම මේ ධර්ම පර්යාය මේ සූත්‍රය යම් කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරතොත් එයින් සතුටක් චිත්ත ප්‍රසාදයක් ලබනවා. ස්වාමීනි, මේ සූත්‍ර දේශනාවට දිය යුතු නම මොකක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයට නම දීවදාලේ. එහෙමනම් ආනන්ද මේ සූත්‍රයට මදුපිණ්ඩික කියලා කියන්නේ. මේ පිණ්ඩ කියලා ප්‍රකාශ කරනවා. මේ පිණ්ඩේ සම්පූර්ණ රසය උරා ගන්න අපට ශක්තිය මදි. ඒ වගේම සමහර විට කාල වේලාවත් මදි වෙන්න පුළුවන් යාද. නමුත් ටිකක් හරි මේ ගැන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළමුවෙනි ජවනිකාව පළමුවෙනි අවස්ථාව හැටියට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ කිඹුල්වත්පුර මහාවණී දිවා විහරණී වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ දණ්ඩපාණී නැමැති ශාක්‍යයා, ඒ කියන්නේ හැරමිටියක් බස්තමක් වෙන දේකුත් අරගෙන ආයේ පුද්ගලයා විතින්නේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් ඉතාම කෙටි ප්‍රශ්නයක් ඇසුවා. කින් වාදී සමනෝ කිමක්ඛායි? ශ්‍රමණේ, ඔබේ වාදී කුමක්ද? ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ? එකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතාම දිග පිළිතුරක්. යථාදී කෝවෝසෝ සදේවකී ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණ්‍ය පජාය සදේව මනුස්සාය න කීනති ලෝකේ විග්ඝය තිට්ඨති යථාජපන කාමෙහි විසංයුත්තං විහෙරන්තං තං බ්‍රාහ්මණං අකතං කතිං චින්න කුක්කුච්ඡං භවා භවේ වීත තන්තං සංඥා නානුසෙන්ති ඒවං වාජී කෝවං ආසෝ ඒවක්ඛාය. මේ පිළිතුර පරිවර්තනය කිරීමත් ලේසි වැඩක් නොවේ. එවැත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකෙහි මහාන බමුණන් සහිත දෙවිනුන් සහිත මේ ප්‍රජාවෙහි යම්බඳු දෘෂ්ටි ඇත්තේ කිසිවකු සමගත් වාද නොකර සිටියේද? එසේම කාමයන්ගෙන් වෙන්ව සිඳිනද කුකුස් විචිකිච්ඡා ඇතිව භවය විභාය පිළිබඳ තෘෂ්ණාවද පහකොට වාසය කරන්නා වූ ඒ බ්‍රාහ්මණයා, බ්‍රාහ්මණයා කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි, ඒ බ්‍රාහ්මණයා වෙත සංඥාව ලැබෙනු ගනිද්ද? සංඥාව අනුසය වශයෙන් ලැබගන්නේ නැද්ද? අන්නේ බඳු වාදයක්, අන්නේ බඳු ධර්මයක් මම ප්‍රකාශ කරනවා කියලයි බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ. මේ පිළිතුරේ මහා පුදුම ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ යම්කිසි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදයේ අනිත් වාදත් එක්ක ගැටෙන එක ස්වාභාවිකයි. ඒ වගේම යම්කිසිවක් ප්‍රකාශ කරනවා නම් මේ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංඥාවල් බුද්ධලයා තුළ තිබෙනවා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දීලා තිබෙන පිළිතුර පරස්පර විරෝධී කියමනක් වගේ. කෙටියෙන් ගත්තොත් අපිට සලකා ගන්න පුළුවනි විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරේ. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ වාදය යම්බඳුද ඒ වාදය අනිකුත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදු පියාණන් තුල සංඥාවල් අනුසය වශයෙන් නැහැ. සංඥා කියන වචනේ එතන යෙදීමක් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධාරණයකුත් කළා. බුදු පියාණන් වහන්සේ තුල සංඥා අනුසය වශයෙන් නැහැ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ වාදී බුදු පියාණන් වහන්සේ තුල සංඥා අනුසය වශයෙන් නැහැ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ දක්වන ඒ වාදී මේක ඇහුවම මේ දණ්ඩපාණී ශාක්‍ය කළ දේ දක්වලා තියෙනවා. අපි මේකට ජානිකා කියලා කිව්වෙ නිකන් නෙවෙයි. ඊළඟට මේ දණ්ඩපාණී ශාක්‍ය මොකද කළේ? එක සූත්‍රය දක්වන්නේ හිස සලලා දිව හොලවලා නළේ ඉරි ගන්නාගෙන දණ්ඩපාණී ශාක්‍ය පිටත් වෙලා ගියා කියලා. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරෙන් සද්දාවක්වත් කිසිම වෙනසක්වත් සිදු වුණේ නැහැ පුද්ගලයා තුළ. එතකොට එතනින් මේ අවස්ථාව ඉවරයි. ඊළඟට අපිට දක්නට ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ හැන්දෑ යාමේ සංඝයා වහන්සේලා මැද ධම් සභා මණ්ඩපේ කියලා අපිට හිත කියන්න පුළුවන් වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙහිම දිවා විහාරයෙන් වැඩ ඉන්නකොට මෙහෙම කෙනෙක් ආවා. මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. මම මීට ඊට මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට මේ පිරිසගෙන් එක් සංඝයා වහන්සේ නම බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා. බුදු පියාණන් වහන්සේ කළ ප්‍රකාශය අදහස කුමක්ද? මොකක්ද මේකේ තීරුම කියලා. ඔන්න එතකොට අරකටත් වඩා දීර්ඝ උත්තර පාඨය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානම් භික්ඛු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එච්චේනති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒ සේවන්තෝ රාගානුසයානං ඒ සේවන්තෝ පටිඝානුසයානං ඒ සේවන්තෝ දිඨානුසයානං ඒ සේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒ සේවන්තෝ මානානුසයානං ඒ සේවන්තෝ භවරාගානුසයානං ඒ සේවන්තෝ අවිජ්ජානුසයානං ඒ සේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ගා විවාද තුවන්තු අපේ ශුන්‍ය මුසාවාදානං එත් හේතේ පාපකාමසල ධම්මා පරිශේසානේ විච්ඡන්ති. මේක ප්‍රකාශ කරලා මේකට ජවනිකාව කියලා කියන්නේ හේතු සහිතව මේ තරම් දිග ප්‍රකාශයක් කරලා බුදු පියාණන් වහන්සේ එහෙමම හුනස් නෙන්න කියලා විහාරයකට පිවිසුණා. අර භික්ෂුන් වහන්සේලාට මොකක්ද සිද්ධ වුනේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇසුව පාටියටත් වඩා දීඝ පාටියක් ප්‍රකාශ කළා. ඒකත් සම්පූර්ණ නෑ. ඒකේ අසම්පූර්ණ භාවය ඇත්ත වශයෙන්ම මේක පරිවර්තනය කරනකොටයි තේරෙන්නේ. අර මුල් පාටියත් ගැටලුවක් හැටියට ප්‍රහේලිකාවක් තුල ප්‍රහේලිකාවක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. යතෝ නිදානම් භික්ඛෝ පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. මහණෙනි යම් හේතුවක් යම් කරුණක් නිසා පපංච සංඥා සංඛාව පුරුෂයෙකු අභිභවනය කරද්ද මැඩලද්ද එක්කචේනති අභිනන්දිතබ්බං අන්නී කාරණේ පිළිබඳව අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං කියන පද තුනේ අදහස අපට ගන්න පුළුවනි. ඒ කාරණේ පිළිබඳව සතුටු විය යුත්තක් හෝ කියාපෑ යුත්තක් හෝ බැඳී සිටිය යුත්තක් හෝ නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයානගේම රාගානුසයන්ගේ කෙළවරය, එහෙම පටිඥානුසයන්ගේ කෙළවරය, එහෙම දිට්ඨිඥානුසයන්ගේ කෙළවරය, එහෙම විචිකිච්ඡානුසයන්ගේ කෙළවරය, එහෙම මානාංශයන්ගේ කෙලවරේ, එහෙම භවරාගංශයන්ගේ කෙලවරේ, එහෙම අවිජ්ජාංශයන්ගේ කෙලවරේ, එහෙම දඬු ගැනීම, ආයුධ ගැනීම, කලහ විග්‍රහ, විවාද, බහින් බස් වීම, කේලාම් කීම ආදී මේ සියලු අකුසල් වල කෙලවරේ. එත්තේතේ පාපක අකුසල ධම්ම අපරිශේෂා නිරුජ්ජති. මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරවශේෂයෙන්ම නිරුද්ධ වේ. මෙතන වඩාත් ගැටලුව වන්නේ මර මුල කියාපු වචන ටික. යතෝ නිදාන යම් කාරණයක් නිසා පපංච සංඥා සංඛාව පුරුෂයෙකු මැදලද්ද එහිලා සතුට විය යුත්තක්, කියා පෑ යුත්තක්, මැදි සිටිය යුත්තක් නැත්නම් තමයි ඔය කියාපු විදිහට අනුසය ආදී සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරාශේෂ වශයෙන්ම ප්‍රහිණවන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ නිරලා ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට කර කියා ගන්න දෙයක් නැහැ. වටපිට බලනකොට මහාගත්‍යන ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් මහාගත්‍යන ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් බොහෝ අවස්ථාවල ඔබ වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා. කෙටියෙන් දේශනා කළ දේවල් දීර්ඝ වශයෙන් විවරණය කිරීමට දක්ෂයෙකු හැටියට කරුණාකරලා අපට මේක විග්‍රහ කරන්නයි කියලා. මහාගත්‍යන ස්වාමීන් වහන්සේ ටිකක් අදිමදි කළා. නමුත් පසුව මේ බලවත් ඇවිතිල නිසා ඔන්න ඊළඟට දෙනවා විවරණ. දෙන්න පින්නේ සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවටයි. මහාගච්ඡාන ස්වාමීන් වහන්සේ දෙන විවරණය ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ. චක්කුංචෞසෝ පටිච්ච රූපේ චොප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සංජාජාන්ති අතීතානාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේසු රූපේසු. එත වශයෙන්ම ඇසත් රූපයත් පිළිබඳව පමණක් නොවෙයි, ඉන්ද්‍රිය හය පිළිබඳවම ඒ විදිහට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ එක එකක් නොකියුවට තේරුම් ගැනීම පහසුයි. පරිවර්තනීය වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණ. කැමැත්නි අසද රූපද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. තින්නම් සංගති පස්සෝ මේ තුනෙහිම එකතු වීම එක්තැන් වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වෙයි. ඊළඟට යම් වේදේ තං සංජානාති. යමක් විඳීද එය හඳුනා ගන්න. යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගනීද ඒ පිළිබඳව විතර්ක කරා. යම් විතක්කේති තං පපංචේති. යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරා. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානං අන්න දැනුයි විස්තර වුණේ. අර යතෝ නිදානං එකට අවශ්‍ය අනිකුත් වචනේ ආවේ දැනුයි. තතෝ නිදාන යම නිසා ඒ නිදාන කරගෙන පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. පපංච සංඥා පපංච සංඥා සංඛාවෝ පුරුෂයෙකු අර කියාපු ඉන්ද්‍රිය ඥානය මෙහි වූ පුද්ගලයාව මැඩපාත්වන අභිභවනය කරන කුමක් පිළිබඳව අතීතානාගත පත්‍යුප්පන්නේසු චක්ඛු විඤ්ඤේසු රූපේසු. අතීතානාගත ප්‍රත්‍යුප්පන්න වර්තමාන කියන කාලත්‍රයේ මායත් ඇසින් බලා දතේතු රූපයන් පිළිබඳව අතීතයේ බලපු රූපත් අනාගතයේ බලන්න තියෙන රූපත් මේ දැන් පෙනෙන රූපත් පිළිබඳව පපංච සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි කනත් ශබ්දයක් ආදීදී අවසාන වශයෙන් සිත ධර්මයෙන් පිළිබඳව මේ ආකාරයෙන්ම සඳහන් කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. මෙතනදීත් අපට යම් කිසිවක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේ මේක විග්‍රහ කරලා තිබෙන ආකාරය මේ සූත්‍රයේ පපංච සංඥා සංඛාපදයේ ගැඹුරු අර්ථය හෙළි වෙන ආකාරයටම නොවේ මේක විග්‍රහ කරලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් වන්නේ මුලින් කියාපු පාඨයේ තේරුම් කිරීමේදී අටුවාව මෙතන තියෙන කාරකය පිළිබඳ විශේෂත්වය නැතකා හරිනවා. ඒ කියන්නේ මේක ආරම්භ කරන්නේ කොහොමද? භාව කාරකය. චක්ඛුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. ඇස පටිච්ච කියන වචනේ එතන පටිච්ච සමුප්පාද ප්‍රතිච්ච සමුප්පාද ධර්ම ප්‍රතිච්ච සමුප්පාද ඥායයට එකඟව ඇසත් රූපේන උත්පත්තිය කරගෙන චක්ඛු විඤ්ඤාණය උපදිනවා. තින්නම් සංගති පස්සු මේ තුනෙහිම එකතු වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතන ඉඳලා විශේෂත්වයක් තියෙනවා. යම් වේදේති තං සංඥානති. යම් සංජානාති තම් විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. ඔය විදිහට ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකට බෙදන්න පුළුවන් ඉන්ද්‍රිය ඥානය පිළිබඳව දක්වලා තිබෙන මේ විස්තරය. මහකච්චාන ස්වාමීන් වහන්සේ කළ විස්තරය. භාවකාරකයෙන් ආරම්භ වෙන්නේ වේදනා අවස්ථාවටපත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති තම් සංජානාති. යමක් නිදිද යහඳුනා ගනි. යමක් හඳුනා ගනි දේ පිළිබඳව විතර්ක කරා. අපි මෙහෙම පරිවර්තනය කළාට මොකද අටුවාව මේක තෝරන්නේ සංඥා සංජානාති. විතක්කෝ විතක්කේති. ඔන්න ඔය විදිහට අර පුද්ගලයෙකු කරන දෙයක් හැටියට නොවේ එතන දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න වේදනාව ඇති වෙනවා. ඒ වෙලාවට සංඥාව ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුනා ගන්න. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙලා සංඥා පිළිබඳව විතර්ක කරනවා. ඊළඟට ප්‍රපංචය නැගී හිටලා විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ওই විදිහට අටුවාව තෝරනවා. එයින් අර මහා ගච්ඡාන ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ විදිහට කතුකාර්කයක් දැමීමේ අදහස අමතක වෙලා තිබෙනවා. යම් කිසි විශේෂ ආර්ථිකිනුයි මෙතන ඒක යොදලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ අර යතෝ නිදානම් බික්ක පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරන්ති ආදී වශයෙන් දැක්වූ පපංච සංඥා සංඛා පුද්ගලයෙකු මැඩෙන ආකාරය විග්‍රහ කිරීමටයි මහා ගච්ඡාන ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ ධර්ම සමූහය තුන් ආකාරකින් දක්වලා තිබෙනවා. ආරම්භයේ භවකාරක වශයෙන් ඊළඟට තිබෙන්නේ කර්තෘකාරක වශයෙන් අර පුද්ගලයා වේදනාවෙන් පස්සේ තම අතට ගන්නවා වැඩ ටික. යම් වේදේ තිතං සංජානාති. අර වේදනාවෙන් පස්සේ ඒ හඳුනා ගන්නවා. ඒ හැඳිනීම පිළිබඳව ඊළඟට විතර්ක කරනවා. ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව. ඒ හැමතෙම වඩා ඕලාරික. ක්‍රමක්‍රමෙන් ඉන්ද්‍රිය ඥානයේ ඕලාරික වන ආකාරයයි මහා කච්චාන ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරන්නේ. තුන්වෙනි අවස්ථාව ඉතාමත් ඕලාරිකයි. ඒක මොකක්ද? යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. එතන පුරිසං කියලා කියන්නේ කර්ම විභක්ති රූපයෙන් හැඟෙන්නේ. අර ඉන්ද්‍රිය ඥානීය මෙහෙව පුද්ගලයාව වැඩපවත් වෙනවා අර පපංච සංඥා සංඛාව. මේ සංඛා කියන වචනේ පවා දීර්ඝ විස්තරයකින් විවරණය කළ යුත්තා. කුමක් හෝ වේවා පපංච සංඥා සංඛාව අර ඉන්ද්‍රිය ඥානීය මෙහෙව පුද්ගලයාව මැඩලනවා අභිභවනය කරනවා. අන්නේ විදිය දෙයක් මෙතන කියවෙන්නේ. අන්නේ මැරදීම නිසා තමයි අර කියාපු විදියට අර ක්ලේශ රාශිය ලෝකී ඇති වෙන්නේ. පපංච කියන වචනේ වැදගත්කම මෙතන අපිට පෙන්වනවා. මේක අපි පොඩි උපමාවක් වශයෙන් දක්වතොත් මෙතන මේ වන සිද්ධිය සාමාන්‍ය ජන කතාවක් තියෙනවා. මන්ත්‍රකරුවන් තුන් දෙනෙක් කැලයක් මැදින් යනකොට ව්‍යාග්‍රේකුගේ ඇටසැකිලි දැකලා ඒ තුන් දෙනාම එකතු වෙලා ඒ ව්‍යාග්‍රේ යථා තත්ත්වයට පත් කරන්න කතා කරගත්තා. එක්කෙනෙක් ඇට ටික එකතු කරලා ව්‍යාග්‍රහගේ රූපේ මැව්වා. තව කෙනෙක් මසුත් එකතු කළා. තුන් වෙන්න පණ දුන්නා. පණ දුන්නට පස්සේ මොකද වුනේ? ව්‍යාග්‍රයට ගුදුරු වුණා අර මාත්‍රකාරය. අන්න ඒ වගේ දෙයක්. සංකල්ප පිළිබඳ විතර්ක පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මේක මේ පිටක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ, ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ නිකන් නෙවෙයි. මෙතන තියෙනවා සම්පූර්ණ රහස. සියලුම දෘෂ්ටිවාද පිළිබඳ සංඥාවල් අනුසය වශයෙන් ලැබ ගැනීම පිළිබඳ රහස මෙතන තියෙනවා. සංකල්ප විතර්ක පිළිබඳව බෞද්ධ දර්ශනයේන, ඒ වගේම වාග්විෂය පිළිබඳව අපි එදිනදා ව්‍යවහාර කරන වචන පිළිබඳව ප්‍රඥප්ති පිළිබඳව යම්කිසි ගැඹුරු දර්ශනයක් මෙතනින් හෙළි වෙනවා. අපි තවම පපංච පිළිබඳව අර්ථ වශයෙන් ප්‍රකාශ කළේ නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ පපංච කියන වචනේ නිරුක්තිය සලකා බැලුවොත් වාග් ප්‍රපංචය කියන වචනය සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ දෙනවා. ඒ කියන්නේ වාග් බාහුල්‍ය වචන වැඩිපුර යෙදීම. එහෙම නැත්නම් පමණට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස කියවෙනවා. ප්‍රපූර්ව පංච ධාතුවෙන් එන වචනයක් තියෙනවා. ඒක අදහස විහිදී යාම විස්තර කිරීම. ඒ අර්ථ තියෙනවා. ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහණයක් අවුල් වීම. ඒ අර්ථයක් තියෙනවා. තවත් සමහර තැන්වල මේ පපංච වචනය යොදනවා කෙටියෙන් ප්‍රකාශ කළ දෙයක් වඩා සවිස්තරව දැක්වීමට. අර පුද්ගලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා උග්ගටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ නෙය්‍යෝ පදපරමෝ කියලා. එතන තියෙනවා විපංචිතඤ්ඤෝ කියන වචන එක. ඒකත් මේ පපංච පදයට ටිකක් සමානයි. කෙසේ හෝ මේ පපංච පදයේ සාමාන්‍යයෙන් වාග්ව්‍යවහාරයේ වශයෙන් බලනකොට එක අර්ථයක් තියෙනවා. එක්තරා විදිහක අනවශ්‍ය වාග් බාහුල්‍යයක්. වචන වැඩිවීමක් නිසා ඇතිවන මෝහනයක්. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍ය කතා විහාරය පිළිබඳ දෙයක් නෙවෙයි, සිත පිළිබඳවයි, ඉන්ද්‍රිය ඥානය පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම විතර්කවලට පස්සේ අවස්ථාවක් හැටියට මේ පංචයේ දක්වලා තියෙන්නේ. විතක්ක විචාර කියන වචන දෙකිනුත් අපට පේනවා විතර්කයට පසුව විචාරය යොදලා තියෙන්නේ. අර විතර්කයේම තියෙන සිත දුවවන ස්වභාවය, දුරංගමං ඒකචරං ආදී වශයෙන් සිතේ තිබෙන දුවන ස්වභාවය මේ විතර්ක උඩයි යන්නේ. විතර්ක සංකල්ප අන්නේ දිවිමේ නැති වෙන බරපතලම මෝහනයක්, මෝහයක් හෙලි වෙනවා මේ පපංච කියන වචනේ.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.